SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනිය 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
ආයුබෝවන්. අද බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට මම ඔබට තොරතුරු ගෙනෙන්නේ මේ දිනවල පර්ත් නුවර පැවැත්වෙන විශේෂිත වූ වැඩමුළුවක් පිළිබඳව. ඒ තමයි පර්ත් සිංහල භාෂා පාසල 3 වන වරට සංවිධානය කළ හදවතේ රිද්මය, එහෙමත් නැත්නම් රිදම් ඔෆ් හාර්ට් කියන විශේෂිත වූ වැඩමුළුව. මම බලාපොරොත්තු වෙනවා මේ මොහොතේදී මේ වැඩමුළුවේ සම්පත්දායකින් ලෙස සම්බන්ධ වී ඇති සංගීත අධ්‍යක්ෂ විශාරද සමන්ත පෙරේරා මහතාවත්, එවැගේම ප්‍රවීණ නර්තන හා බෙර ආචාර්ය සාරංග අබේසිංහ මහතාවත්, නර්තන ආචාරිණී සහ දෙරණ රූපවාහිනී නාලිකාවේ නිවේදිකා ශමිලා දෙදිවල මහත්මියවත් කතාබහට යොමු කරන්නට. ඉතින් මුලින්ම මම කැමති විශාරද සමන්ත පෙරේරා මහතාව SBS ගුවන්විදුලිය වෙනුවෙන් ආයුබෝවන් කියා බොහොම සෙනෙහසින් සහ ගෞරවයෙන් මේ මොහොතේ පිළිගන්නට.
ආයුබෝවන්.
අපිට වාර්තා වෙලා තියෙන තොරතුරු අනුව මං හිතන්නේ විශාරද සමන්ත පෙරේරා මහත්මයා මේ සිංහල භාෂා පාසල සංවිධානය කරපු හදවතේ රිද්මය, එහෙමත් නැත්නම් රිදම් ඔෆ් හාර්ට් වැඩමුළුවේ පළමු වැඩමුළුවේ සිට 3 වන වැඩමුළුව දක්වාම සම්පත් දායකයෙකු ලෙස සම්බන්ධ වුණා. ඉතින් මේ මොහොතේ කැමති කොහොමද ඔබ මේ වැඩමුළුව දකින ආකාරය පිළිබඳව තොරතුරු දැනගන්නට?
බරක් මම ප්‍රථම වතාවට බටහිර ඕස්ට්‍රේලියාවේ නුවරට පැමිණියා සංගීත ප්‍රසංගයක් සඳහා, මුතුකට වැස්ස එක ප්‍රසංගය සඳහා. ඒ ප්‍රසංගයෙන් පසුව සිංහල භාෂා පාසලේ සභාපතිතුමත් ගුරුවරුන් සහ දෙමාපියන් සමඟ පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියට තමයි රිදම් ඔෆ් හාර්ට් කියන අපේ මුල් වරට පැවති සංගීත වැඩමුළුව ආරම්භ කරේ. ඉතින් ඇත්තටම මං හිතනවා මේ දරුවන්ගේ සංගීත කුසලතාවයන් රසක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ තිබෙනා වූ සංස්කෘතියට අනුව මේ දරුවන්ගේ කුසලතාවයන් උපනම් ගන්න පුළුවන්. නමුත් ශ්‍රී ලාංකේය සංස්කෘතිය මේ දරුවන් තුළින් උපනම් වීම තමයි ඇත්තටම අවශ්‍ය වෙන කාරණේ උනේ. ඉතින් මං හිතනවා මේ දරුවෝ මේ බොහොම දක්ෂ දරුවෝ හිටියා. ඇත්තටම දෙමාපියන්ගෙන් ඒක හොඳ රුකුලක් ලැබුණා මේ දරුවන්ට සහ මේ සිංහල භාෂා පාසලට. ඉතින් මං හිතනවා මේ හරහා මේ සංගීත වැඩමුළුවෙන් අපි යම් යම් දේවල් අපි දියත් කරා. ඒ තුලින් අපි කටහඬ පුහුණුව, සංගීත භාණ්ඩ පුහුණුව, මොන ආකාරයට ගීතයක් ගායනා කරන්න, මොන ආකාරයට සංගීත භාණ්ඩයක් වාදනය කරන්න, ඒක ඉදිරිපත් කරන්නේ කෙසේද සහ මූලිකම කටයුතු තමයි නොබියව මේ දරුවන් යම් කිසි කලා නිර්මාණයකට මුහුණ දෙන්නේ කෙසේද කියන එක. ඉතින් මම හිතනවා මේ පළවෙනි වැඩමුළුවේ ඉතාම හොඳින් ඒක සාර්ථක වුණා. දෙවන වැඩමුළුවකට පැවැත්වුවා. ඒ වැඩමුළු සඳහා සංගීත සහ නර්තන බෙර වාදන කියන අංග තුනම අපි සම්බන්ධ කරගත්ත. මේ දවස්වල 3 වෙනි වැඩමුළුව පැවැත්වෙනවා. දෙවන වැඩමුළුව වගේම සංගීතය සහ නර්තන බෙර වාදන කියන අංශ තුනෙන්ම කලින් දෙක වගේම මම හිතනවා මේ වැඩමුළුවත් බොහොම සාර්ථකව මේ වරට කෙරීගෙන යනවා කියලා.
දැන් ඔබතුමා මං හිතන්නේ විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන්ුත් ඒ වගේම ශ්‍රී ලාංකේය වශයෙන්ුත් සම්මානයට ලක්වුණු නිර්මාණශීලී සංගීත අධ්‍යක්ෂවරයෙක්. විශේෂයෙන්ම ශ්‍රාවකයින් වෙනුවෙන් සඳහන් කරන්නට ඕනේ මේ මොහොතේ 2015 වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂවරයාට හිමි රූපවාහිනී රාජ සම්මානය පවා ඔබතුමා දිනා ගත්තා. ඉතින් මේ දරුවන් සමග විශේෂයෙන්ම විදේශ රටක කටයුතු කරද්දි දකින්නට ලැබෙන අභියෝග මොනවද කියන එකත් මේ මොහොතේ අපි ඔබගෙන් දැනගන්නට කැමතියි.
මම උපදේශකවරයෙක් හැටියට කටයුතු කරනකොට දරුවන් එක්ක වැඩ කරනකොට ඇත්තටම ඉතාම අපහසුයි. මොකද අපි මුලින්ම අපි අන්නුන අපේ දරුවන්ගේ ලෝකයට යන්න ඕනේ. අපේ දරුවන්ගේ මට්ටමට අපි බහින්න ඕනේ. ඒ දරුවන්ගේ මට්ටමෙන් තමයි දරුවව දකින්න ඕනේ. ඒ කියන්නේ අපි හැමදෙස්සම අපේ වයස් මට්ටමෙන් තොරව දරුවන්ගේ වයස් මට්ටමට ගිහිලා දරුවත් එක්ක තමයි මේ ගනුදෙනුව කරන්න ඕනේ. කුඩා කාලේ සමහර දරුවන්ගේ එහෙම කුසලතාවය මේ වයස් මට්ටම අනුව සමහර වෙලාවට හොයාගන්න අපහසුයි. අපි සූක්ෂමව මේ දරුවන්ගේ ක්‍රියාකාරකම් සහ මේ දරුවන්ගේ කුසලතාවය සොයා ගන්න ඕනේ. ඒ කුසලතාවයන් සොයාගෙන ඒ කුසලතාවය වර්ධනය කිරීම තමයි මම හිතන්නේ කළ යුතු එකම කාරණය. ඒ වගේම තමයි මේ දරුවන්ගේ භාෂාව. මේ දරුවන් වැඩි වශයෙන්ම පාසල්වල සහ මේ නිවෙස්වල භාවිතා කරන ඉංග්‍රීසි භාෂාව. ඉතින් අතන අපි වැඩමුළුව පවත්වන්නේ 100%ක්ම සිංහල භාෂාවෙන්. ඒතර ගැටලුවකුත් තියෙන සමහර අවස්ථාවලදී අපි කියන සමහර කරුණු දරුවන්ට නොතේරෙන අවස්ථාවල් තියෙනවා. නමුත් දවස් කීපයක් මේ වැඩ කරුත්තු යෙදුනට පස්සේ අපි දුටු දෙයක් තමයි දරුවන්ගේ සිංහල භාෂාවත් ක්‍රමක්‍රමෙන් වර්ධනය වෙනවා. දැන් මම හිතනවා මේ මෙතන සංගීත නර්තන වැඩමුළුවත් වගේම දරුවන්ගේ භාෂා ඥානයද මේ වන විට හොඳ මට්ටමක පවතුනොත් මම හිතන ඒකත් අපිට සතුටට කාරණයක් කියලා. පළවෙනි වැඩමුළුවේදී දරුවෝ 63ක ප්‍රමාණයක් හිටියා. තුන්වෙනි වැඩමුළුව වෙනකොට මෙය දරුවන් 90ක් මේ වැනි වැඩමුළුවට සහභාගී වෙනවා. මේ වැඩමුළුවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව 140 විතර වැඩි වෙලා තියෙනවා. කලින් වැඩමුළු දෙක වගේ මේකත් ඉතා හොඳින් සාර්ථක වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
හොඳයි, මං හිතන්නේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය සංස්කෘතිය අපේ කම අගයන SBS ශ්‍රාවකීන්ගේ සතුටට මේ තොරතුරු ඉවහල් වේවි. ඉතින් මේ මොහොතේ අපි බලාපොරොත්තු වෙනවා සම්බන්ධ කරගන්නට විශේෂයෙන්ම මේ රිදම් ඔෆ් හාර්ට් තුන්වන වැඩමුළුවේදී බෙර හා නර්තනය පිළිබඳ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන කොළඹ ආසියානු ජාත්‍යන්තර පාසලේ නර්තන ආචාර්ය විමුක්ති සාරංග අබේසිංහ මහතාව ඔබතුමාවත් මම මේ මොහොතේ බොහොම සෙනෙහසින් ගෞරවයෙන් SBS වෙනුවෙන් පිළිගන්නවා.
අයබෝවන්,
අපට තොරතුරු වාර්තා වෙලා තියෙන ආකාරයට ජාත්‍යන්තර වශයෙන් බෙර පිළිබඳව විවිධ වූ සංදර්ශන ප්‍රසංගවලට සහභාගී වෙච්ච ශිල්පියෙක්, විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය දරුවන් සමග ශ්‍රී ලාංකේය නොවන පරිසරයක බෙර වාදනය පිළිබඳව උගන්වද්දී ඔබ මුහුණ දෙන අභියෝග මොනවද? ඒ වගේම කොයි ආකාරයෙන් දරුවන් මේ බෙර වාදනය පිළිබඳව ඒ අදාළ කටයුතු වැළඳ ගන්නවද කියන එක මේ මොහොතේ දැනගන්නට කැමතියි.
2015 අපි පළවෙනි වතාවට පර්ත් නගරයට ඇවිල්ලා මේ ළමයිත් එක්ක බෙර වාදනය ගැන කතා කරද්දී ළමයිට ලොකු ප්‍රශ්නයක් වුණා, මොනවාද මේ බෙර වර්ග කියන එක දැනගන්න. ඉතින් අපි ඉස්සල්ලාම කරේ බෙර වර්ග ළමයිට හඳුනලා දෙන එක. ඉතින් ලංකාවේ තියෙන විදිහට ආතත විතත විතතාතය කියලා අපිට බෙර වර්ග හතරකට යන්න පුළුවන් එක වාදනය කරන කොටස්වල. ඊට අමතරව ඝන සුසිර කියලා දෙකක් එනවා. නමුත් ඒ දෙකට අමතරව මට ඕන උනේ ළමයිට කියලා දෙන්න මේ මොනවාද ලංකාවේ තියෙන බෙර, පහතරට බෙර, ගැට බෙර, දවුල්, තම්මැට්ටම්, මේ සියලුම දේ අපි අරගෙන ආව ළමයිට මේ වැඩසටහන කරගෙන යන්න. නමුත් ළමයිට ප්‍රශ්නයක් වුණා අපේ ලංකාවේ තියෙන බෙර සියලුම දේවල් සිංහල භාෂාවෙන් තමයි බෙර පද හැදෙන්නේ. ඉතින් මේ බෙර පද කොහොමද උච්චාරණය කරන්නේ? ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉපදිච්ච සමහර ළමයි හිටියා, ඒ ළමයිට හරි අපහසුතාවයක් තියෙනවා මේ අපේ තියෙන බෙර පද කියන්න. ගිය අවුරුද්දේ අපි ඒ කරගෙන ගිය වැඩපිළිවෙලත් එක්ක මට මේ අවුරුද්දේදී දකින්න තියෙන ලොකු ප්‍රගතියක් තමයි මේ ළමයිට හරි ලස්සනට මේ දේවල් උච්චාරණය කරන්න පුළුවන්, බෙරපද හරි ලස්සනට කියන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක මම දකිනවා හොඳ ප්‍රගතියක් තියෙනවා කියලා. ඊට අමතරව මේ ළමයි අද වෙනකොට ලස්සනට බෙර වාදනය කරගෙන යනවා, තම්මැට්ටම, ගැට බෙරය, එතකොට දවුල වගේ දේවල්. ඊට අමතරව නර්තනය පැත්තෙන් ගත්තත් ඒ ළමයිගේ හොඳ ප්‍රගතියක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
සැතපුම් දහස් ගණනකින් එහා ඔස්ට්‍රේලියාව වගේ විදෙස් රටක ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකේය දරුවන්ට මං හිතන්නේ අපේකම කියලා දෙන්න, අපේකම හුරු කරවන්න පර්ත් සිංහල භාෂා පාසල මෙවැනි වැඩමුළුවක් සංවිධානය කිරීම පිළිබඳව මං හිතන්නේ ශ්‍රී ලාංකේය අපි හැමෝම ඔවුන්ට තුතිපිදිය යුතුයි කියලා හිතනවා. මං හිතන්නේ ඔවුන් ඉටු කරන්නේ විශේෂයෙන්ම ජාතික යුතුකමක්. ඉතින් ඒ වගේම මම සාරංග මහත්මයාගෙන් මේ මොහොතේ අහන්නට කැමති, දැන් මේ බෙර වාදනය පිළිබඳව අපි හිතමු දවස් 10ක වැඩමුළුවක් පවත්වනවා, එහෙම නැත්නම් යම්කිසි ප්‍රසංගයක් පවත්වනවා, නැවතත් ඔබලා හෝ වෙනත් උපදේශකවරු මෙවැනි වැඩමුළුවක් සංවිධානය කරන්නට සම්බන්ධ වෙන්නේ මං හිතන්නේ තවත් මාස ගණනක් ගිහිල්ලා. ඉතින් ඔබ දකින විදිහට මේ සිංහල භාෂා පාසලේ යම්කිසි සැලැස්මක් තියනවද මේ දරුවන්ට ක්‍රමානුකූලව පියවරෙන් පියවර මේ අභ්‍යාස හුරු පුරුදු කරන්නට?
ඔව්, අත්වශ්‍යම කියනවා නම් මම ඇවිල්ලා මාසෙක වගේ කාලයක් තුල මේ කරගෙන යන වැඩපිළිවෙල සමග මම ඒ ළමයට දෙනවා යම්කිසි කොටසක් කරගෙන යන්න මේ දේවල් කරන්න කියලා. ඉතින් මම හිතන්නේ සිංහල පාසලෙන් තමයි, ඒ කියන්නේ සතියකට සැරයක් ඒ පාසල පැවැත්වෙනවා. ඒ පාසලේ ඒගොල්ලෝ පෑයක වගේ කාලයක් යොදාගෙන තියෙනවා මේ ළමයට බෙර වාදනය ඒව නැවත පුරුදු පුහුණු වෙන්න. ඉතින් ඒකෙන් මං හිතන්නේ දිගටම මේ ළමයිට මේ බෙර වාදනය මේ තාල සම්බන්ධව රැඳිලා ඉන්න පුළුවන් කියලා. ඒක හොඳ හවුහරණක් වෙනවා ළමයිට ඉස්සරහට යන්න.
ඔව්, ඒ වගේම මේ මොහොතේ අපි බලාපොරොත්තු වෙනවා සම්බන්ධ කරගන්නට මෙම වැඩමුළුවේ උපදේශිකාවක් ලෙස කටයුතු කරන දෙරණ රූපවාහිනී නාලිකාවේ නිවේදිකා, ඒ වගේම නර්තන ආචාර්යනී ශමිලා දෙදිවල මහත්මිය. ආයුබෝවන් ශමිලා.
අයිබුවන්
ශමිල, මං හිතන්නේ ඔබ මෙම වැඩමුළුව තුලත් ඒ වගේම ඊට කලින් පැවති දෙවනි වැඩමුළුව තුලත් නර්තන කටයුතු වලට ඍජුව මැදිහත් වූ බව අපට පැවසුවා. විශේෂයෙන්ම දැන් බටහිර නර්තනය නිතර දකින්නට ලැබෙන පරිසරයක ජීවත් වෙන අපේ දරුවෝ ශ්‍රී ලාංකේය නර්තනය, උඩරට පහතරට සබරගමු වැනි මෙම නර්තන සම්ප්‍රදායන් කුමන ආකාරයෙන් වැළඳ ගන්නවා කියලාද ඔබ හිතන්නේ?
පසුගිය අවුරුද්දේ තිබිච්ච ඒ ලැබිච්ච අත්දැකීමත් එක්ක ඒ දරුවෝ කොට්ටාසයක් මේ පාර වැඩමුළුවේදීත් සහභාගී වෙනවා. ඒ කාලේ අපි පුරුදු කරපු දේවල් තාම මතකයි. එතනින් එහාට දරුවෝන්ගේ කැමැත්ත තියෙනවා ඉගෙන ගන්න, සහ ලොකු උනන්දුවක් තියෙනවා නව නිර්මාණාත්මක දේවල් වලට යොමු වෙන්න මූලික අඩිතාලම තියාගෙන. ඊට අමතරව ගත්තොත් මේ වැඩමුළුවේදී පළවෙනිම දවසේ මට මතකයි සමහර අඩි නටලා පෙන්නද්දි හිතාගන්න බැරුව වගේ බලාගෙන හිටියා මේ කකුල කොහෙන්ද එන්නේ, මේ අත කොහෙන්ද එන්නේ කියලා. නමුත් දෙවෙනි දවස වෙනකොට මම දැක්ක තනිවම තැන් තැන්වල අත් කකුල් අරගෙන නටන්න උත්සාහ කරනවා. ඉතින් ඒ කියන්නේ ළමයින්ගේ ලොකු කැමැත්තක් තියෙනවා. ඇත්තටම ලංකාවේ ඉපදුනේ නැති දරුවෝ වුණත් අපි හැමෝටම අපේ ඒ ලේවලින් එන මේ තාල මේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඒ නිසා මං විශ්වාස කරන විදිහට දවසින් දවස අලුත් දරුවෝ අපිත් එක්ක හැමදාම මේ වැඩමුළුවට එකතු වුණත් ඔවුන් කිසිම ගැටලුවකින් අපහසුතාවයකින් තොරව මේ දේවල් වැළඳ ගන්නවා.
ඔව්, ඒ වගේම දැන් පර්ත් සිංහල භාෂා පාසල සඳහන් කළා මේ වැඩමුළුවෙන් පසුව ජනවාරි 30 සෙනසුරාදා උදේ 10:30 සිට පස්වරු 2 දක්වා කැනින්වේල්හි ලයිෆ් සිටි චර්ච් තියටරෙහිදී ලස්සන ලංකා කියලා ප්‍රසංගයක්, එහෙමත් නැත්නම් මේ වැඩමුළුවේ කුසලතා දැක්මක් පැවැත්වෙන බව. ඉතින් ශමිලා, මේ ලස්සන ලංකා ප්‍රසංගය ගැනත් අපි බොහොම ආසයි මේ මොහොතේ තොරතුරු දැනගන්නට. විශේෂ මණිකුත් ප්‍රාන්තවල සිටින අපේ ශ්‍රාවකයන් සතුටු වේවි. කුමන ආකාරයේ වැඩසටහනක්ද මේ ප්‍රසංගය තුළ පවත්වන්නට ඔබලා අදහස් කරන්නේ කියලා දැනගන්න.
ලස්සන ලංකා කියන මේ ප්‍රසංගය එළිදක්වන්නේ ඇත්තම කියනවා නම් ගියපාර වැඩමුළුවේ, කියන්නේ 2015 රිදම් ඔෆ් හාර්ට් දෙවනි වැඩමුළුවේ ලැබිච්ච සාර්ථකත්වයක් එක්ක. දෙමව්පියන්ගෙනුත් ලොකු ඉල්ලීමක් තිබ්බා වැඩමුළුව අවසානයේදී තමන්ගේ දරුවන්ගේ දක්ෂතාවයන් හැමෝටම පෙන්වන්නට අවස්ථාවක් ලැබෙනවා නම් කියන ඒ බලාපොරොත්තුවත් එක්ක. ඒ හැම තීරණයකම අවසාන ප්‍රතිඵලය විදිහට තමයි ලස්සන ලංකා මේ මාසේ ජනවාරි මාසේ 30 කලේලි බසින්නේ. ලංකාවට ආදරය හිතන නර්තනය, ගායනය, වාදනය මේ හැම දෙයකින්ම පරිපූර්ණ වෙච්ච ලස්සන ලංකා ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්න අපේ දරුවෝ මේ දවස්වල ගොඩාක් මහන්සි වෙනවා.
ඔව්, ඒ වගේම සමන්ත පෙරේරා මහත්මයා, මං හිතන අවසාන වශයෙන් අපි ඔබතුමාගෙන් මේ මොහොතේ අසන්නට කැමති පර්ත් සිංහල භාෂා පාසල සඳහන් කළා ඔවුන් බලාපොරොත්තු වන බව, විශේෂයෙන්ම පෙරදිග සහ අපරදිග තූර්ය වාදක කණ්ඩායමක් මේ වැඩමුළු ඔස්සේ නිර්මාණය කරන්නට. ඉතින් ඒ පිළිබඳව ඉතාමත් කෙටියෙන් මේ මොහොතේ දැනගන්නටත් අපි කැමතියි.
අපේ බලාපොරොත්තුව කවදා හරි මේ දරුවන්ව අන්තර්ජාතික මට්ටමේ වාදකයන් හැටියට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජයග්‍රහණය. ඉතින් මම හිතන සමහර අවස්ථාවලදී අපි කනගාටුයි අපේ ලංකාවේවත් මෙවැනි දේවල් අපිට කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද යම් යම් හේතුන් මත උගන්වන පාසල් වල මේ යම් යම් දේවල් අපිට සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපේ දරුවෝ තනි තනියෙන් ගිහිල්ලා තමයි මේ ඉගෙන ගන්න අවස්ථාව ලැබලා තියෙන්නේ. නමුත් මේ පහසුකම් අපිට විශාල වශයෙන් සිංහල භාෂා පාසලෙන් පර්ත් නුවර සිංහල භාෂා පාසලෙන් ලබා දෙනවා. ඉතින් මම හිතනවා අනාගතයේදී හොඳ සංගීත කණ්ඩායමක් හොඳ නර්තන කණ්ඩායමක් ශ්‍රී ලාංකේය නම ලෝකෙට අරගෙන යන්න දී කරන්න අපිට හැකි වෙයි කියලා ඒ බලාපොරොත්තු අපි තියාගෙන මේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යනවා.
ඔව්, ඒ වගේම දැන් සමන්ත පෙරේරා මහත්මයා සඳහන් කළා කලේලි මංගල්‍යයක් පිළිබඳව. ඉතින් සාරංගගෙන් අවසාන වශයෙන් අසන්නට කැමති මේ කලේලි මංගල්‍ය මොන ආකාරයෙන් මොන වගේ කාලයක කරන්නටද සිංහල භාෂා පාසල බලාපොරොත්තු වෙන්නේ සිටින්නේ කියලා.
ඔව්, ළමයෙක් හොඳ තත්ත්වයකට එන්න අපිට එකපාරටම බැරි වෙනවා. මොකද මේ ළමයිට තියෙන වැඩ කටයුතුත් එක්කලා හැමදාම පුරුදු පුහුණු කටයුතු කරන්න බැරි නිසාවෙන් අපේ විශ්වාසයේ තියෙන අඩුම ගානේ අවුරුද්දක් ඇතුළත නර්තනය සහ බෙර වාදනය කියන අංශ දෙකෙන්ම කලෙලි බැසීමක් කරන්න.
ඔව්, මං හිතන්නේ ඉතාමත්ම සතුටු විය හැකි අරමුණක්, සතුටු විය හැකි දැක්මක් සිංහල භාෂා පාසලට තිබෙන බවේ තුලින් අපිට පැහැදිලි. ඉතින් අවරගණේ සංගීතය, අවරගණේ නර්තනය අපේ ශ්‍රී ලාංකිකයින් වැළඳ ගන්නා යුගයක විදේශ රටක වෙසෙන දරුවන්ට ශ්‍රී ලාංකේය සංස්කෘතිය භාෂාව පිළිබඳව කියා දෙන්නට, ඔවුන් වේ සඳහා යොමු කරන්නට පර්ත් සිංහල භාෂා පාසලත් සමන්ත, සාරංග, ශමිලා ඇතුළු ඔබ සැමත් දරණේ ප්‍රයත්නයට අප සැමගේ ගෞරවය ආදරය මේ මොහොතේ ලබා දෙමින් අපි මේ පිළිසඳරින් සමුගන්නවා. බොහොමත්ම ස්තුතියි.
SBS සිංහල ගුවන්විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සවන් දීමටත්, විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.